ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සෝදානම ඔබේ ගුරු ගෙදරින් භූගෝල විද්‍යාව පාඩම ඔබ වෙත ගෙන එන්න. බණ්ඩාරවිල කුඩා කොසම් බාලිකා මහාවිද්‍යාලයේ ප්‍රදීප් රාජමන්ත්‍රී ගුරු පියාණන්.
ආයුබෝවන් සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. අද දවසේ අපි භූගෝල විද්‍යාව 10 ශ්‍රේණියට අදාළව පාඩමක් ඉගෙන ගන්නට සූදානම් වන්න. අද දවසේ ඔබට අපි විශේෂයෙන්ම මේ මාර්ගගත ක්‍රමයට භූගෝල විද්‍යාව 10 ශ්‍රේණියේ පාඩම් මාලාවන් තුල අද අපි කතා කරන්නට සූදානම් වන්නේ සුවිශේෂී පාඩමක් ගැන. ඔබට විශේෂයෙන්ම වැදගත් වන භූගෝල විද්‍යාවේ විෂය තුල තියෙන විශේෂිත වූ පාඩමක් පිළිබඳව. ඔබ දන්නවා ඔබ මේ ජීවත් වෙන වටපිටාව තුල විශේෂයෙන්ම හඳුනා ගන්නට ලැබෙන විශේෂ ලක්ෂණ තියෙනවා. ඔබ ජීවත් වන වටපිටාව තුල ඔබ එදිනදා භාවිතා කරන විවිධ දේවල් තියෙනවා. ඒ දේවල් සම්බන්ධව මතක් කරගත්තොත්, අපි විශේෂයෙන්ම ගත්තොත් මිනිසා විසින් නිර්මාණය කළ තියෙන අපූර්වත දේවල් ඒ අතරින් විශේෂ වෙනවා. එතකොට ඒ අපූර්වත දේවල් අතර විවිධ භාණ්ඩ දක්නට ලැබෙනවා. විවිධ භාණ්ඩ දක්නට ලැබෙනවා. මෙම භාණ්ඩ මිනිසා විසින් නිර්මාණය කළා තියෙන අපේ එදිනදා කටයුතු පහසු කර ගැනීමට බෙහෙවින් උපකාරී වන දේවල් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. දැන් මම අපේ අද දවසේ මාතෘකාවට ප්‍රවේශ වීමේදී ඔබ එදිනදා එලෙස භාවිතා කරන දේවල් මිනිසා විසින් නිර්මාණය කළා තියෙන විවිධ භාණ්ඩ තියෙනවා. මේ භාණ්ඩ අපි මිනිසාගේ වැඩ කටයුතු පහසු කර ගැනීම සඳහා තමයි තියෙන්නේ. එතකොට අපිට එහෙමනම් මේවා නිෂ්පාදනය කළා තියෙන්නේ කොහොමද? මේවා නිෂ්පාදනය කළා තියෙන්නේ කොහේද? ඔබ දන්නවා දැන් ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනය කරන කර්මාන්ත තියෙනවා. ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනය කරන කර්මාන්ත තියෙනවා. එහෙමනම් දුවේ පුතේ, අද අපි මේ වෙළඳ භාණ්ඩ දක්නට ලැබෙන යුගයක ජීවත් වෙන්නේ, එහෙමනම් මේවා නිෂ්පාදනය කරන කර්මාන්ත තියෙනවා. ඒ නිෂ්පාදනය කරන කර්මාන්ත ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒවා මහා පරිමාණයේ භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත තියෙනවා. මධ්‍ය ප්‍රමාණයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත තියෙනවා. ඒ වගේම තමයි සුළු නැත්තම් කුඩා ප්‍රමාණයේ භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත තියෙනවා. දැන් ඔබ පැහැදිලි වෙනවා ඇති ඔබේ 10 ශ්‍රේණියට අදාළව පස්වෙනි පාඩම මතක් කරගන්න. ඒ තමයි නිෂ්පාදන කර්මාන්ත. අන්න ඒ නිෂ්පාදන කර්මාන්ත පිළිබඳව අපි අද විමසීමක් සිදු කරන්නට යන්නේ. ඒ නිෂ්පාදන කර්මාන්ත කීපයක් පිළිබඳව ඔබට තවදුරටත් අධ්‍යයනය කරන්නට මෙය අවස්ථාවක් කරගන්න. එහෙමනම් ඔබේ පෙළ පොත, ඔබ සටහන් පොත්, ඔබ පෑන් පැන්සල් මේවා ළඟ තබා ගනිමින් ඔබ පාඩමට සූදානම් වෙන්න. එහෙමනම් අපි නිෂ්පාදන කර්මාන්ත මොකක්ද, මොනවද මේ නිෂ්පාදන කර්මාන්ත කියන්නේ? එහෙනම් මේ අමුද්‍රව්‍ය තියෙනවා, විවිධ අමුද්‍රව්‍ය තියෙනවා. ඒ අමුද්‍රව්‍ය යොදාගෙන නිමි භාණ්ඩ නිෂ්පාදනය කරන, යම්කිසි නිමි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම් ඒක අපි නිෂ්පාදන කර්මාන්තයක් කියලා හඳුනා ගන්න. නිමි භාණ්ඩය දැන් උදාහරණයක් ගත්තොත් යපස් කියන්නේ අමුද්‍රව්‍ය. ඒක උපයෝගී කරන ඒවා උණු කරලා යකඩ නිෂ්පාදනය. එතකොට නිෂ්පාදන කර්මාන්තයක් වෙනවා. නිෂ්පාදන භාණ්ඩයක් වෙනවා. දැන් එහෙමනම් අද දවසේ අපි මේ නිෂ්පාදන කර්මාන්ත, ලෝකේ නිෂ්පාදන කර්මාන්ත අති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිෂ්පාදන කර්මාන්ත වලින් සුවිශේෂී කර්මාන්ත යකඩ වාණේ, මෝටර් රථ, නැව්, ගුවන් යානා මේ වගේ කර්මාන්ත අපිට හඳුන්වන්නට පුළුවන් වෙනවා. මම අද තෝරාගත්තේ උගලන් එක කතා කරන්න ඒ වගේ නිෂ්පාදන කර්මාන්ත කීපයක් ගැන. එහෙමනම් අපි පළමුවෙන්ම බලමු මේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තේ. මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තේ මේ කර්මාන්තය ඉතා ආකර්ෂණීය වෙච්ච, සුවිශේෂී වෙච්ච කර්මාන්තය. දැන් මෝටර් රථ කර්මාන්තය කියපුවාම අපේ දුවල පුතාලත් හරි ආසයි මේ කර්මාන්තය ගැන ඉගෙන ගන්න. මොකද ඔබත් කැමති කුමන හෝ මෝටර් රථයක් භාවිතා කරන්න. එතකොට එහෙමනම් අද ලෝකයේ තියෙන ආකර්ෂණීය වෙච්චම කර්මාන්තයක් කියන එක අපිට මේ මෝටර් රථ කර්මාන්තය හඳුන්වන්නට පුළුවන් වෙනවා. එහිදී අපිට පෙන්වා දෙන්නට පුළුවන් මේ මෝටර් රථ කර්මාන්තය ගත්තම දැන් ඔබ මේ මෝටර් රථ කර්මාන්තය පිළිබඳ ඉගෙන ගැනීමේදී දරුවනි ඔබට ඒ පෙළ පොතේ තියෙනවා පස්වෙනි පාඩමේ 5-4 රූප සටහන බලන්න. 5-4 රූප සටහන බලන්න. ඒකෙන් තියෙනවා, ඒකේ තියෙනවා විවිධ මෝටර් රථ. ලොරි රථ, බස් රථ, ටිපර්, කාර්, බවුසර්, වෑන් රථ මේ. ඒතර එහෙනම් මේ මෝටර් රථ කර්මාන්තය කියලා කියන්නේ විවිධ මාදිලියේ මෝටර් රථ නිෂ්පාදනය කරන කර්මාන්තයක් විදිහට අපිට පින්වා දෙන්නට පුළුවන් වෙනවා. මේක අපි කියනවා මෙහිම. දැන් අපි මෝටර් රථ කර්මාන්තය හඳුන්වනකොට අපිට හම්බ වෙනවා මේක අපිට මේකේ මූලික ලක්ෂණයක් විදිහට පින්වා දෙන්නට පුළුවන් මේක එකලස් කිරීමේ කර්මාන්තය. මේක එකලස් කිරීමේ කර්මාන්තය. මොකද්ද දුවේ පුතේ මේ එකලස් කිරීමේ කර්මාන්තයක් කියන්නේ? අපි එකලස් කිරීමේ කර්මාන්තයක් විදිහට සලකන්නේ විශේෂයෙන්ම අර කිසියම් නිෂ්පාදනයකට අවශ්‍ය කරන විවිධ කොටස්. විශේෂ ප්‍රාග්ගුණ්‍යයක් යටතේ විවිධ ස්ථානවල හෝ රටවල නිෂ්පාදනය කරලා එම කොටස් එක් ස්ථානයකට රැස්කොට බහණ්ඩ සැකසීම. දැන් ඔබට පැහැදිලි වෙනවා දැන් මෝටර් රථ කර්මාන්තය අපි හඳුන්වන්නේ එකලස් කිරීමේ කර්මාන්තයක් කියලානේ. එකලස් කිරීම කියලා කියන්නේ එතකොට එතකොට ඒ මෝටර් රථයන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන ඒ උපාංග ටික, ඒවා විශේෂ ප්‍රාග්ගුණ්‍යර්ථයේ විවිධ ස්ථානවල නිෂ්පාදනය කරලා එක තැනකට ගෙනල්ලා නිමි භාණ්ඩයක් විදිහට, ඒ කියන්නේ මෝටර් රථයක් බවට පරිවර්තනය කිරීම තමයි මේකෙදි සිදුවෙන්නේ. ඒක නිසා තමයි අපි මේකට එකලස් කිරීමේ කර්මාන්තය කියලා කියන්නේ. එතකොට මෝටර් රථයකට අවශ්‍ය කරන උපාංග අපි ගමුකෝ ටයර්, ඒ වගේම වීදුරු, තහඩු, මේවා විවිධ ස්ථානවල නිෂ්පාදනය කරනවා. ඒවා එක තැනකට ගෙනල්ලා අන්න මෝටර් රථයක් නිෂ්පාදනය කරන. මේක තමයි මේ මෝටර් රථ කර්මාන්තය තුල අපිට දක්නට ලැබෙන්නේ. මේක මොන වගේද එකලස් කිරීමේ කර්මාන්තයක් විදිහට පෙන්වා දෙන්නට පුළුවන්. එකලස් කිරීමේ කර්මාන්තය. එතකොට මේ එකලස් කිරීමේ කර්මාන්තයක් ලෙස අපිට මේක අතීතයේ ඉඳන්ම වැදගත් වෙනවා. ඔබ දන්නවා ප්‍රථම මෝටර රථය ඩෙම්ලර් විසින් නිෂ්පාදනය කරා. ඩෙම්ලර් විසින් නිෂ්පාදනය කරපු මේ මෝටර රථය පසුකාලීනව මොන තරම් වෙනස් වීම වලට ලක් වෙලා තියෙනවද? අද වෙනකොට මේ දක්නට ලැබෙන සුවිශේෂීතා රාශියක් අපිට හඳුනා ගන්න ලැබෙනවා. එහෙමනම් අතීතයේ මේ මෝටර රථ නිෂ්පාදනය කරන්නට යොමු වුණේ ලෝකයේ ධනවත් රටවල්. ඒ කියන්නේ ආර්ථිකමය හැකියාවක් තිබුණු ලෝකයේ දියුණු රටවල් තමයි මේකේ ප්‍රමුඛයන් බවට පත් උනේ. මහබ්‍රිතාන්‍ය, ජර්මනිය, ඇමරිකාව මෙන්න මේ වගේ රටවල් තමයි මේ මෝටර රථ කර්මාන්තයේ තුල විශේෂයෙන්ම යොමු වෙලා හිටියේ. හැබැයි මේකේ වෙනස්වීම් ඊට පස්සේ සිද්ධ වෙනවා. වෙනස්වීම් වෙන්නේ කොහොමද? අලුත් රටවල් මේ මෝටර රථ කර්මාන්තයට යොමු වීමක් සිද්ධ වෙනවා. දැන් ඔබ ළඟ තියෙන පෙළපොතේ බලන්න දරුවනි, මෝටර රථ නිෂ්පාදනය කරන සංඛ්‍යාව වාර්ෂිකව 1956 සිට 2012 දක්වා ඒ සංඛ්‍යාලේඛන ඔබේ පෙළපොතේ තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා 1956 දී ඇමරිකාව, ඒ වගේම එක්සත් රාජධානී කැනඩාව, රුසියාව, ජර්මනිය, ඉතාලිය, ජපානය මේ වගේ ඉන්දියාව මේ වගේ රටවල් මෝටර රථ කර්මාන්තයේ නියැලී සිටියා. හැබැයි 2012 වෙනකොට ඒ මෝටර රථ කර්මාන්තයේ නියැලී සිටින රටවල් වෙනස් වෙලා තියෙනවා. ඒතුළු මේ වෙනස් වීම තුළ ඔබට පේනව නේද, 2012 වෙනකොට මේ මෝටර රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට පත් වෙන්නේ චීනය. ඒතුළු 1950 දී බලන්න ඇමරිකාව තමයි මෝටර රථ නිෂ්පාදනයේ තුල මූලික රට බවට පත් වෙලා තියෙන්නේ. දැන් එතකොට එහෙමනම් වර්තමානයේ වෙනකොට මේ මෝටර රථ කර්මාන්තයේ යෙදී සිටින රටවල් වෙනස් වෙනවා. කාලීනව වෙනස් වීමක් පෙන්වනවානේ. එතන මේ කාලීන වෙනස් වීම තුල අපිට පෙන්වා දෙන්න පුළුවන් චීනය, ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව, තායිලන්තය. මෙන්න මේ රටවල් මේ කර්මාන්තයට වර්තමානයේ තුල නැඹුරුණු රටවල්. එහෙමනම් මේ රටවල් කොහෙද තියෙන්නේ කියලා බලන්න. චීනය, ජපානය, දකුණු කොරියාව, ඒ වගේම ඉන්දියාව, තායිලන්තය මේ රටවල් සියල්ලම තියෙන්නේ ආසියානු මහද්වීපය තුල. දැන් එහෙනම් දරුවනි, ඔබට පැහැදිලි වෙනව නේද මේ කර්මාන්තය තුල? එහෙනම් අද ඒ කර්මාන්තේ අත්පත් කරගන්නීම, ඒ කර්මාන්තය ආසියාව තුල ස්ථානගත වීම දක්නට ලැබෙන බව. ආසියාව තුල මෙම කර්මාන්තය විශේෂයෙන්ම දක්නට ලැබෙන. ඒතුළු මේ කර්මාන්තයේ තුල අපිට පෙන්වා දෙන්න පුළුවන් වර්තමානයේදී එහෙනම් ආසියාව, කලින් එතකොට යුරෝපය, ඇමරිකාව වගේ රටවල් මේක ඒකාධිකාරය මේ කර්මාන්තයේ පවත්වගෙන ගියා. නමුත් වර්තමානයේ වෙනකොට ඒක වෙනස් වෙනවා. එහෙමනම් ඒ වෙනස් වෙමින් පවතින නිෂ්පාදන කර්මාන්තයක් විදිහට අපිට මේ කර්මාන්තය හඳුන්වා දෙන්නට පුළුවන් වෙනවා. එතකොට මේ කර්මාන්තය පිළිබඳව ඔබ වැඩිදුර අධ්‍යයනය කිරීමේදී විශේෂයෙන්ම ඔබට හඳුනා ගන්න ලැබෙනවා මේ කර්මාන්තය මූලික වශයෙන්ම, මේ කර්මාන්තය කාලීන වශයෙන් එක් එක් රටවල් විසින් අත්පත් කර ගැනීම සිද්ධ වෙන බව. එතකොට මේ කර්මාන්ත අර මෝටර රථ කර්මාන්ත ශාලාවක් පිළිබඳව අපි අධ්‍යයනය කරනකොට අපි අර සඳහන් කරා ඒක එකලස් කිරීමේ කර්මාන්තයක් කියන එක. එතකොට ඔගලන්ට දරුවනි හඳුනා ගන්න පුළුවන් වෙනවා, ඔබට දැක බලා ගන්න පුළුවන් වෙනවා ඔය ඔබේ පෙළපොතේ තියෙන පහ පහ කියන රූප සටහන. ඒකේ තියෙනවා මෝටරත කර්මාන්ත ශාලාවක දර්ශනය. විවිධ උපකරණ එකතු කරමින් තමයි මේ කර්මාන්තය සිදු කරන්නේ කියන. ඒතර ඒකෙදී අපිට එකලස් කිරීමේ කර්මාන්තයක් විදියට මෙය විශේෂයෙන්ම ඒ රූප සටහන අධ්‍යයනය කිරීමෙන් තවදුරටත් පැහැදිලි වෙනවා. එහෙමනම් මේ කර්මාන්තය දිනෙන් දිනම වෙනස් වෙන කර්මාන්තයක්. ඒ වෙනස් වෙන කර්මාන්තයේ තුල අපි හඳුනා ගන්නවා මේ මෝටරත කර්මාන්තයේ ප්‍රවණතා පිළිබඳව. එහෙනම් මේ මෝටරත කර්මාන්තයේ ප්‍රවණතා මොනවද? අපිට මෙන්න මේ කියන ප්‍රවණතා පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. ප්‍රවණතා කියන්නේ ඒ කර්මාන්තයේ තුල ඇති වෙමින් පවතින වෙනස්කම් පිළිබඳව. එකක් තමයි ප්‍රධාන වශයෙන්ම මේ කර්මාන්තය දිනෙන් දිනම වෙනස් වෙමින් පැවතීම දක්නට ලැබෙනවා. දිනෙන් දිනම වෙනස් වෙනවා. ඒ වගේම තමයි මේ කර්මාන්තය තුළ නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කිරීම. නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කිරීම දිනෙන් දිනම වැඩි වෙමින් පවතිනවා. විශේෂයෙන්ම අද මේ දියුණු තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව කතා කරනකොට ජපානයේ වගේ රටවල් සම්බන්ධව මේ මෝටරත කර්මාන්තයේ සිදු කරන ආකාරය පිළිබඳව කතා කරනකොට අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්න පුළුවන් ඔවුන් රොබෝ තාක්ෂණය පවා භාවිතා කරලා මේ කර්මාන්තයේ සිදු කරගෙන යනවා. රොබෝ තාක්ෂණය. ඒ රටේ රොබෝවරු තමයි මේ මෝටරත නිෂ්පාදනය කරන්නේ. ඒ තරම් දියුණු තාක්ෂණයක් එක්ක මේ කර්මාන්තයේ පැවතීම විශේෂ වූ ප්‍රවණතාවයක් විදිහට අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි තවත් මේ කර්මාන්තයේ තුල තියෙන ප්‍රවණතාවය. මෝටරත කර්මාන්තයේ තුල තියෙන ප්‍රවණතාවය. ඒ ප්‍රවණතාවයේ අපිට මෙන්න මෙවැනි ප්‍රවණතාවයක් විශේෂයෙන්ම පෙන්වා දෙන්න පුළුවන්. විවිධ රටවල් ඒකාබද්ධ වෙලා නිෂ්පාදන සිදු කිරීම. විවිධ රටවල් එකතු වෙලා මෝටරත කර්මාන්තයට යොමු වීම. එතකොට මේ කර්මාන්තය අර රටවල් හා සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක වන නැත්තම් සිදු කරන කර්මාන්තයක් වෙනවා. මේ රටවල් ඒකාබද්ධ වෙනවා කියන්නේ මොකක්ද? දැන් අපිට උදාහරණයක් විදියට පෙන්වා දෙන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපදයේ දක්නට ලැබෙන ජෙනරල් මෝටර්ස් සමාගමත්, චීනයේ දක්නට ලැබෙන ෂන්හයි මෝටරත සමාගමත් ඒකාබද්ධ වෙලා මෝටරත නිෂ්පාදනය කරනවා. එතකොට මේ කර්මාන්තය රටකට පමණක් සීමා වෙලා නැහැ. රටවල් අතර පවා ගිවිසුම් ඇති කරගනිමින් මෙම කර්මාන්තය සිදු කිරීම දක්නට ලැබෙනවා. ඒක සුවිශේෂී ලක්ෂණයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ඒතර ඒ රටවල් වල තියෙන තාක්ෂණය හෝමාරු වීම, ඒ වගේම ඒ රටවල් ඒකාබද්ධ වීම, ඔවුන්ගේ සුවදත්වයේ වර්ධනය වීම, දැවැන්ත නිෂ්පාදනයකට දායක වීමට හැකිවීම මේ නිසා සිද්ධ වෙලා තියෙනවා. තවත් මේ කර්මාන්තයේ තියෙන ප්‍රවණතාවයක් විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන් අදි සුඛෝපභෝගී මෝටරත නිෂ්පාදනය කිරීම. අද ලෝකයේ ගත්තම විවිධ ආකාරයේ මේ සුඛෝපභෝගී මෝටරත නිෂ්පාදනය වෙනවා. අධික මිල ගණන් යටතේ ලබාගත හැකි මෝටරත දක්නට ලැබෙනවා. ඒ කියන්නේ නව තාක්ෂණියත් යොදාගෙන අලුත් ක්‍රමවේද භාවිතා කරලා මෝටරත මිනිසාගේ වැඩ කටයුතු පහසු කරගන්න, කාර්යක්ෂමතාවය වැඩි කරගන්න නිෂ්පාදනය කරනවා. තුරු මේ සුඛෝපභෝගී මෝටරත නිෂ්පාදනයට අද යොමු වී තිබීම දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම දියුණු රටවල් විසින් මේ සුඛෝපභෝගී මෝටරත භාවිතා කිරීම බහුල වශයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ කර්මාන්තය තුල තියෙන තව ප්‍රවණතාවයක් විදිහට අපිට පෙන්වා දෙන්නට පුළුවන් සැහැල්ලු මෝටර රථ නිෂ්පාදනය කිරීම. දැන් ලෝකයේ ගත්තම ආර්ථික මට්ටම් තුල ඉහළ ආර්ථික මට්ටම් තියෙන රටවල් තියෙනවා, පහළ ආර්ථික මට්ටම් තියෙන රටවල් තියෙනවා. පහළ ආර්ථික මට්ටම් තියෙන රටවල් වල ජීවත් වෙන සාමාන්‍ය ජනතාවට කුමන හෝ මෝටර රථයක් මිලදී ගැනීමට අවශ්‍යතාවය තියෙනවා. ඒතකොට ඒ නිසා ඔවුන්ගේම අවශ්‍යතා ඉටු කිරීම සඳහා තමයි ඔය සැහැල්ලු මෝටර රථ නිෂ්පාදනය කරන්නේ. සැහැල්ලු මෝටර රථ වල විශේෂත්වය වෙන්නේ අර අදි සුඛෝභෝගී මෝටර රථ තරම් මිල අධික වෙන්නේ නැහැ. ඒවා මිල අඩුයි. ඒතකොට සැහැල්ලු මෝටර රථ නිෂ්පාදනය කරන්නේ අර ඉහළ ආර්ථික මට්ටමක් නොමැති සාමාන්‍ය ජනතාවට භාවිතා කිරීම සඳහා තමයි මේ සැහැල්ලු මෝටර රථ නිෂ්පාදනය කරන්නේ. දැන් අපිට මෙතනදී පෙන්වා දෙන්න පුළුවන් ඉන්දියාව, අපේ අසල්වැසි රට චීනය මේ සැහැල්ලු මෝටර රථ නිෂ්පාදනයේ තුල ඉන්න ප්‍රධාන රටවල්. අඩු පිරිවැයකින් අඩු මුදලකින් මේ මෝටර රථ නිෂ්පාදනය කරනවා. ඒතර වෙළඳපොළදී ඒ මෝටර රථ ගත්තම සෙසු අර ඉහළ තාක්ෂණික හැකියාවකින් යුතු අදි සුඛභෝගී මෝටර රථවලට වඩා මිල ඉතාම අඩුයි. ඒක නිසා සාමාන්‍ය ජනතාවට ඒ මෝටර රථ මිලදී ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒක විශේෂයෙන්ම මේ කර්මාන්තය තුළ තියෙන ප්‍රවණතාවයක් විදිහට අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අර ජපානයේ විසින් හඳුන්වා දීලා තියෙනවා හයිබ්‍රිඩ් නැත්නම් අපි කියන ඒවාට දෙමුහුන් මෝටර රථ නිෂ්පාදනය. ඒ දෙමුහුන් මෝටර රථ නිෂ්පාදනයේ තුල ඒක ලෝකයේ මේ මෝටර රථ නිෂ්පාදනයේ තුල ඇතිවෙච්ච විශේෂ ප්‍රවණතාවයක් විදිහට අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. ඒ මෝටර රථ නිෂ්පාදනයත් එක්ක ලෝකයේ විශාල එල්ලුමක් මේ දෙමුහුන් නැත්තම් හයිබ්‍රිඩ් කියන මෝටර රථවලට ඉහළ ඉල්ලුමක් ඇති වෙනවා. ඒකත් මේ කර්මාන්තය තුළ ප්‍රවණතාවයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. තවත් විදිහකින් ගත්තොත් මේ මෝටර රථ කර්මාන්තේ අපිට පෙන්වා දෙන්න පුළුවන් තවත් ප්‍රවණතාවයක් තමයි අඩු ඉන්ධන ප්‍රමාණයක් වැය වෙන මෝටර රථ නිෂ්පාදනය කිරීම. අඩු ඉන්ධන ප්‍රමාණයක් වැය වෙන මෝටර රථ නිෂ්පාදනය කිරීම. අර ආර්ථික වශයෙන් ශක්තිමත් නොවන සාමාන්‍ය ජනතාවට අර භාවිතා කරන්නට පහසු වීම සඳහා තමයි මෙවැනි මෝටර රථ නිෂ්පාදනය වෙන්නේ. අඩු ඉන්ධන ප්‍රමාණයක් වැය වෙන. එතකොට අර ඉන්ධන වලට තියෙන ඉල්ලුමත් විශේෂයෙන්ම අඩු කර ගන්නට එමගින් හැකියාව ලැබෙනවා. දැන් මේ වගේ ප්‍රවණතා රාශියක් මේ මෝටර රථ කර්මාන්තය තුළ අපිට හඳුනා ගන්න ලැබෙනවා. ඒක නිසා අද ලෝකයේ ආසියාව, යුරෝපය, ඇමරිකානු මේ හැම කලාපයකම මෝටර රථ නිෂ්පාදනයට එක්වෙමින් පැවතීම දක්නට ලැබෙනවා. වාර්ෂිකව අති විශාල මෝටර රථ වර්ග ප්‍රමාණයක් ලෝකයට බිහි වෙනවා. එතකොට මේ ඒ වගේම තමයි මේ කර්මාන්තයේ මේ මෝටර රථ සඳහා විවිධ මාදලී මෝටර රථ සඳහා තියෙන ඉල්ලුමත් දිනෙන් දිනම ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. එහෙමනම් මේ කර්මාන්තයේ තුල අපිට විශේෂයෙන්ම හඳුනා ගන්නට ලැබෙන ගැටලුත් තියෙනවා. එහෙනම් මෝටර රථ කර්මාන්තයේ ආසිතව තියෙන ගැටලු අපිට රාශියක් හඳුන්වා දෙන්න පුළුවන්. මේ වගේ ප්‍රවණතා වගේම තමයි මෝටර රථ කර්මාන්තය ආසිතව ගැටලු දක්නට ලැබෙනවා. දැන් ඔබ දන්නවා මේ කර්මාන්තය පවත්වාගෙන යනකොට විශාල අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඕනි වෙනවා. විවිධ මාදිලී අමුද්‍රව්‍ය භාවිතා වෙනවා. එතකොට මේ විවිධ මාදිලී අමුද්‍රව්‍ය දිගින් දිගට භාවිතා කරනකොට අමුද්‍රව්‍ය හිගයකට මුහුණ පානවා. විශේෂයෙන්ම ප්‍රධාන අමුද්‍රව්‍යයක් විදිහට යකඩ වාණි. ඉදිරි යකඩ වාණි නිෂ්පාදනය කරන්නේ යපස්සුණු කිරීමේ. ඉදිරි යපස් කියන කණිජයේ හිග වෙනවා කියලා කියන්නේ මේ මොටරත කර්මාන්තයේ පවත්වාගෙන යන්න ගැටලුවක් වෙනවා. අමුද්‍රව්‍ය හිගේ. ඒ වගේම තමයි මේ මොටරත නිෂ්පාදනයේදී විශේෂයෙන්ම අලවි කිරීම සම්බන්ධව ගැටලු මතුවෙන එක. අද මෝටරත සමාගම් ගොඩාක් බිහි වෙලා තියෙනවා. ඔවුන් අතර තරගයක් ඇති වෙලා තියෙනවා. ඒතුළු විශාල වෙළඳපොළට විශාල මෝටරත ප්‍රමාණයක් අලවි කිරීම සිද්ධ වෙනවා. ඒතුළු ඒ අලවි කිරීමත් එක්ක ඒ මෝටරත විකුණා ගැනීම සඳහා ඒ සමාගම් වලට ඒව අලවි කර ගැනීම සඳහා ගැටලු මතුවෙනවා. ඒද සමහර වෙලාවට දියුණු වෙමින් පවතින රටවල් වල අධි ස්කෝපභෝගී මෝටරත වලට වෙළඳපළ ඉල්ලුමක් නෑ. මොකද ඒ රටවල් වල ආර්ථික වශයෙන් අඩු ශක්තියක් තියෙන නැත්නම් ආර්ථික වශයෙන් දුර්වල ජන කණ්ඩායම් වැඩි වශයෙන් වාසය කරන නිසා ඒ රටවල් වලට අර ඉහළ මිලක් දීලා මෝටරත නිෂ්පාදනයේ මෝටරත අත්පත් කරගන්න නැත්නම් මිලදී ගැනීමේ හැකියාව නෑ. මෙන්න මේ කාරණියත් එක්ක අද සමාගම් මෝටරත නිෂ්පාදනය කරන සමාගම් අලවි කිරීම තමයි මෝටරත අලවි කිරීම සම්බන්ධ ගැටලුවට මුහුණ පාලා තියෙනවා. විශේෂයෙන්ම මේ පවතින මේ වසංගත කාල පරිච්ඡේදියත් එක්කත් මේ සමාගම් බොහොමයක් නිෂ්පාදන එනහිටීමක් සිද්ධ වෙලා තියෙනවා. මොකද වෙළඳපළ අද වෙළඳපළ තුළ මේ මෝටරත සඳහා තියෙන ඉල්ලුම පහත ගිහිල්ලා තියෙනවා. මොකද මේ తాවකාලිකව මේ ඇති වෙලා තියෙන ලෝකේ මේ අර්බුදකාරී තත්ත්වයක් එක්ක. එතකොට මේ සමාගම් වල තම නිෂ්පාදන අලවි සම්බන්ධව ගැටලු මතුවෙනවා. ඒ වගේම තමයි මේ මෝටරත කර්මාන්තය ආසිතව දක්නට ලැබෙන තවත් ගැටලු විදිහට අර බහුජාතික සමාගම් විසින් මේ මෝටරත කර්මාන්ත විශේෂයෙන්ම ඔවුන්ගේ අභිමතයේ පරිදි තමයි ඒවා සිදු කරගෙන යන්නේ. එතකොට ඒ මෝටරත නිෂ්පාදනය කරන ඒ සමාගම් උපරිම ලාභයක් අත්පත් කරගන්නට උත්සාහ දරනවා. එතන මෝටරතවල මිල ගණන් අසීමිත ඉහළ නැන්වීමක් සිද්ධ කරනවා. එතන මෝටරත රතයක් මිලදී ගන්න ගියාම පාරිභෝගිකයින්ට විශේෂයෙන්ම ඒවා මිලදී ගන්නන්ට ඒ වගේ මිල අධික වීමත් සමග ඒවා ලබා ගැනීමේ දුෂ්කරතා මතුවෙනවා. මෙන්න මේ වගේ ගැටලු අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්න පුළුවන්. තා පැත්තකින් ගත්තම මේ කර්මාන්තයට අවශ්‍ය කරන ශ්‍රමයේ හිගවීම. මොකද මේ කර්මාන්ත පවත්වාගෙන යන්න පුහුණු ශ්‍රමයක් අවශ්‍ය වෙන්නේ. ඒ දු පුහුණු ශ්‍රමිකයින් නොමෙති වීම මේ කර්මාන්තය තුළ දක්නට ලැබෙනවා. එහෙනම් දුවේ පුතේ ඔබට පැහැදිලි වෙනවා මේ මෝටරත කර්මාන්තය තුළ අද මුහුණ පාන ගැටලු ඒ වගේම තමයි මේකේ ප්‍රවණතා අපිට රාසියක් හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ඔබ එහෙමනම් මෙන්න මේ ප්‍රශ්නය ලියා ගන්නකෝ බලන්න. මේ ප්‍රශ්නය ලියා ගන්න. ඒ ප්‍රශ්නේ තමයි ආසියාවේ මෝටරත නිෂ්පාදනයට යොමු වී ඇති රටවල් නම් කර නම් කරන්න හරි. අපි එහෙමනම් තවත් මේ වගේම නිෂ්පාදන කර්මාන්තයක් පිළිබඳව ඊළඟට කතා කරමු. දැන් මෝටරත කර්මාන්තේ වගේම ලෝකයේ සීක්‍රේම් දියුණු වෙන කර්මාන්තයක් විදිහට අපිට පෙන්වා දෙන්නට පුළුවන් නැව් තැනීමේ කර්මාන්තය නැතිනම් නැව් නිෂ්පාදන කර්මාන්තය. මේ නැව් නිෂ්පාදන කර්මාන්තය ගත්තම මේ කර්මාන්තයට දිගු ඉතිහාසයක් දක්නට ලැබෙනවා. අතීතේ පවා මිනිස්සු විවිධ රටවල් වලට මේ නැව් මගින් ගමන් කරලා තියෙනවා. විවිධ වෙළඳ කටයුතු සඳහා එලෙස පෙරදිග රටවල් වලට, ඒ වගේම බටහිර රටවල් වලට ගමන් කිරීම සිදු වෙලා තියෙනවා. එතකොට මේ දිගු ඉතිහාසයක් තුල ගොඩනැගිච්ච මේ කර්මාන්තය පැහැදිලිව වෙනස් වීමකට ලක් වෙනවා 18 වෙනි සියවසේ ඇතිවෙච්ච කාර්මික විප්ලවයත් සමග. 18 වෙනි සියවසේ ඇතිවෙච්ච කාර්මික විප්ලවයත් සමග. මේ මොකක්ද මේ කාර්මික විප්ලවය? අපි නැත්තම් මේකට කියනවා රෝදේ විප්ලවය. මිනිසාගේ දෑතේ සවිය වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන සිදු කරන ඒ විප්ලවීය වෙනස තමයි මේ කාර්මික විප්ලවයේදී සිද්ධ වෙන්නේ. ඒ විප්ලවයේ තුලින් මේ අර දිගු කාලයක් ගොඩනැගිලා තිබ්බ නැව් නිෂ්පාදන කර්මාන්තයේ විශාල වශයෙන් වෙනසකට ලක් වෙනවා. මොකද කාර්මික විප්ලවයත් එක්ක දියුණු වෙනවා යකඩ වානේ කර්මාන්තය. නැව් තැනීමට විශාල යකඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එහෙමනම් ඒ නැව් තැනීමේ කර්මාන්තය දියුණු වෙන්න හේතුවක් වෙනවා ලෝකයේ මේ යකඩ වානේ කර්මාන්තය දියුණු වීමත් එක්ක. එතන මේ කර්මාන්තයේ දියුණු වීමත් එක්ක යකඩ වානේ විශාල වශයෙන් යොදාගෙන කුඩා ප්‍රමාණයේ සිට මහා විශාල දෙවන්ත නෞකා දක්වා නැව් නිෂ්පාදනය සඳහා යොමු වීමක් දක්නට ලැබෙනවා. ඉතල මේ නැව් තැනීමේ කර්මාන්තයටත් විශේෂයෙන්ම යොමු වෙන්නේ ලෝකේ වඩා දියුණු රටවල් විසේ. විශාල ආර්ථිකයකට හිමිකම් කියන රටවල් මේ නැව් තැනීමේ කර්මාන්තය සඳහා යොමු වෙනවා. මේ කර්මාන්තය තුලත් අපිට හඳුනා ගන්න ලැබෙන විශේෂ ලක්ෂණ ගණනාවක් තියෙනවා. මේ කර්මාන්තය තුලත් විශේෂ ලක්ෂණ ගණනාවක් අපිට හඳුනා ගන්න ලැබෙනවා. මේකත් අපි අර කලින් සඳහන් කරපු මෝටරත කර්මාන්තය වගේම එකලස් කිරීමේ කර්මාන්තයක් විදිහට පෙන්වන්න පුළුවන් වෙනවා. මේකත් එකලස් කිරීමේ කර්මාන්තයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ නැව් නිෂ්පාදනයේ දිහා බැලුවම මේ නැව් නිෂ්පාදනයට යෙදී සිටපු රටවල් ලෝකයේ ගත්තම ඒවා කාලීන වශයෙන් වෙනස් වීමකට සිද්ධ වෙලා තියෙනවා. ලෝකයේ නැව් නිෂ්පාදනයට යොමු වෙච්ච රටවල් අතීතයේ සිට වර්තමානයේ දක්වා බලපුවාම ඒවා වෙනස් වෙලා තියෙනවා. වෙනස් වෙලා කියන්නේ කලින් නැව් නිෂ්පාදනයේ හිටපු රටවල් අභිභවා යමින් වෙනත් රටවල් මෙම කර්මාන්තය අත්පත් කර ගැනීම දක්නට ලැබෙනවා. ඒ බව ඔබට හඳුනා ගන්න පුළුවන් ඔබේ පෙළපොතේ තියෙනවා 5-3 ප්‍රස්ථාරයේ බලන්න. ඒ 5-3 ප්‍රස්ථාරයේ තුල ඒ රේඛා ප්‍රස්ථාරයේ තුල හඳුනා ගන්න ලැබෙනවා ජපානය, යුරෝපය, දකුණු කොරියාව, චීනය. මෙන්න මේ කියන රටවල් විසින් නැව් නිෂ්පාදනය සිදු කරපු ආකාරයේ පිළිබඳව. ඉදර අපිට පෙන්වන්න පුළුවන් 1970 වෙනකොට නැව් නිෂ්පාදනය සඳහා යුරෝපය, ඒ වගේම තමයි ජපානය ප්‍රමුඛ පෙළේ රටවල් විදිහට ඉඳලා තියෙනවා. නැත්නම් ඒගොල්ලන් තමයි මුල් කාලයේ තුල නැව් නිෂ්පාදනයේ ප්‍රමුඛයන් ලෙස කටයුතු කරේ. හැබැයි 2008 වෙනකොට මේ ස්වභාවය වෙනස් වෙලා තියෙනවා. ඔබට පැහැදිලි වෙනවා ඇති ඔය දකුණු කොරියාව කියන රට නැව් නිෂ්පාදනය 1974 වෙනකොට 1974 අඩුම නැව් නිෂ්පාදනයක් සිදු කරපු රට. හැබැයි වර්තමානයේ වෙනකොට ඒගොල්ලන්ගේ නැව් නිෂ්පාදනය වැඩි කරගෙන වර්තමානයේදී දකුණු කොරියාව නැව් නිෂ්පාදනයේ ඉහළම ප්‍රමුඛම රට බවට පත් වෙලා තියෙනවා. ඉතින් දැන් අපිට පැහැදිලි වෙනවා මේ නැව් තැනීමේ කර්මාන්තය කියන එකන් අර කාලීන වශයෙන් වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ කර්මාන්තය දියුණු වීමට හේතු වෙච්ච කරුණු ගණනාවක් අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ කර්මාන්තයේ දියුණු වෙන්නට හේතු වෙච්ච කරුණු ගණනාවක් තියෙනවා. එකක් තමයි ඔය කර්මාන්තයේ විශේෂයෙන්ම අර දේශ ගවේෂණ කටයුතු සඳහා යොමු වීම. ලෝකේ ජාතීන් ඔබ දන්නවා දරුවනේ යුරෝපා ජාතීන් ස්පාඤ්ඤයන් පෘතුගීසීන් ඕලන්ද ජාතිකයින් ජර්මන් ප්‍රංශ මහබිතාන්‍යයන් මේ හැම රටක්ම යුරෝපේ ගොඩාක් රටවල් දේශ ගවේෂණය. ඒතුළු දේශ ගවේෂණයේදී යොදාගත්තේ විවිධ මාදිලියේ නැව්. ඒතුළු මේ කර්මාන්තය දියුණු වෙන්නට එදා හෙනම් මේ පුනරුදය තුළ ඇතිවෙච්ච ඒ දේශ ගවේෂණය හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි වෙළඳාම දීවර කටයුතු යුද කටයුතු මේවා ලෝකේ පුරා ප්‍රසාරණය වෙනකොට මේ නැව් සඳහා තියෙන ඉල්ලුම ඉහළ යනවා. මේ නිසා මේ කර්මාන්තයේ ලෝකේ ශීඝ්‍රයෙන් දියුණු වෙන්න හේතුවක් වුණා. ඒ වගේම තමයි මේ නැව් නිෂ්පාදනයට අවශ්‍ය කරනවනේ අමුද්‍රව්‍ය. ඔය නැව් නිෂ්පාදනය කරන්න අමුද්‍රව්‍ය විදියට යකඩ, ඒ වගේම තමයි දැව, ඒ වගේම තමයි ප්ලාස්ටික්, මෙන්න මේ වගේ විවිධ අමුද්‍රව්‍ය යොදා ගන්න. මේ අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. ඒතුළු නිෂ්පාදනයත් එක්ක මේ කර්මාන්තය අන්න දියුණු කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි නැව් නිෂ්පාදනය දියුණු කරගන්න නැව් කර්මාන්තය සිදු කරන්න නම් සුවිශේෂී වෙච්ච භූගෝලීය පිහිටීමක් තියෙන්න ඕනේ. ඒතුළු භූගෝලීය පිහිටීම කියනකොට මේ කර්මාන්තයේ වෙරලාසිතව ස්ථානගත වීමක් සිද්ධ වෙනවා. එතකොට අර වෙරළාසිතව කඩතොළු සහිත වෙරළ කලාප, ඒ වගේම ගැඹුරු වෙරළක් තිබීම වැදගත් වෙනවා. එතකොට එවැනි කඩතොළු සහිත ගැඹුරු වෙරළ තීරු ලෝකයේ විවිධ ස්ථානවලින් හඳුනා ගන්න ලැබෙනවා. එවැනි තැන්වල මේ කර්මාන්තය සිදු කරන්න පහසු වෙනවා. එතකොට ඒ කඩතොළු සහිත වෙරළ කලාප, ඔවට අපි කියනවා එක පැත්තකින් අර අයිස් යුගවලදී හැදිච්ච පියෝඩ වෙරළවල් තියෙනවා. ඔය යුරෝපා රටවල් වල විශේෂයෙන්ම නෝර්වේ වගේ පැත්තට වෙන්න තියෙනවා පියෝඩ වෙරළවල්. ඒතර පියෝඩ වෙරළක් කියලා කියන්නේ අර වෙරළ දක්වාම අයිස් ඇවිල්ලා තැම්පත් වුනාම ඒ වගේ බරට ඒ වෙරළ තීර ගිලා බහිනවා. ඒතර ගිලා බැසීම නිසා ගැඹුරු තැන් තියෙනවා. අන්න ඒවා තැන් එවැනි කඩතොළු සහිත තැන් නැව් කර්මාන්තය සඳහා යොදා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේකට රාජ්‍ය අනුග්‍රහය කියන එක. මේ කර්මාන්තය ගත්තම මහ පරිමාණ කර්මාන්තයක්. විශාල ප්‍රාග්ධනියක් යොදා ගන්න වෙනවා. ඒතර ඒකදී රාජ්‍ය අනුග්‍රහයකට නොමසුරුව ලැබෙනවා. විශේෂයෙන්ම දියුණු රටවල් දැන් ওই ලොයිට් කියන නැව් සමාගම බලන්න. ඒතර ඒ වගේ සමාගම් වලට ඒ රටවල් වල රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. ඒතර මේ රාජ්‍ය අනුග්‍රහයත් එක්ක මේ කර්මාන්තය ඒගොල්ලන්ට දියුණු කරගන්න පුළුවන්. ඒතර මෙන්න මේ විදිය තත්වයක් තුල තමයි මේ කර්මාන්තය විශේෂයෙන්ම කේන්ද්‍රගත වෙන්නේ කොහෙද? දියුණු රටවල් වල. මොකද මේ කර්මාන්තයට අවශ්‍ය කරන ඒ අමුද්‍රව්‍ය, ඒ වගේම තමයි ප්‍රාග්ධනීය සියල් ඒකරාශී වෙලා තිබ්බේ සංවර්ධිත රටවල් වල. ඒතුළු මුල් කාලය තුල මේ කර්මාන්තය ප්‍රධාන වශයෙන්ම සංවර්ධිත රටවල් ආසිතව ඒකරාශී වීම හඳුනාගන්න ලැබෙනවා. ඒතුළු මේ කර්මාන්තය තුල එහෙමනම් වර්තමානයේ වෙනකොට මේකේ වෙනස් වීම සිද්ධ වෙනවා. එතකොට එහෙමනම් දරුවනේ ඔබට මේ නැව් කර්මාන්තය සම්බන්ධව කතා කරනකොට එහෙනම් ඒක විවිධ මාදිලියේ නැව් නිෂ්පාදනය වෙනවා. මගී නෞකා, ඒ වගේම යුද ටැංකි, බහලු නෞකා, මේ වගේ විවිධ මාදිලියේ නෞකා නිෂ්පාදනය. එතකොට මේවා ගත්තම එදිනදා මිනිසුන්ගේ අවශ්‍යතා කටයුතු සඳහා භාවිතා කරනවා. විශේෂයෙන්ම සාගර කලාපාසිතව විශාල නැව් ප්‍රමාණයක් දෛනිකව ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට මේ කර්මාන්තය තුල අපිට ප්‍රවණතා රාශියක් හඳුනා ගන්න ලැබෙනවා. එක ප්‍රවණතාවයක් තමයි අර අධි සුඛෝපභෝගී මගී නෞකා නිෂ්පාදනය කිරීම. ඔබ අහලත් ඇති දරුවනේ ඔය ටයිටැනික් වගේ නෞකා. ඒවා අධි සුඛෝපභෝගී නෞකා. අද ලෝකයේ ඉන්න ඉහළම ධනවතුන් ගමන් ඔවුන්ට ගමන් කිරීම සඳහා මේ වගේ අධි සුඛෝපභෝගී නෞකා නිෂ්පාදනයට යොමු වෙලා තියෙනවා. ඒතු විශාල මිල ගණන් අය කරමින් තමයි මේ වගේ ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ කර්මාන්තයේ තව ප්‍රවණතාවයක් තමයි අර මුල් කාලයේ තුල යකඩවානේ යොදාගෙන මේ කර්මාන්තය සිදු කරා. හැබැයි වර්තමානයේ වෙනකොට ඒක ලෝහ වලට අමතරව තවත් අර ෆයිබර් වෙනත් ආදේශක වර්ග යොදාගෙන නැවතැනීම සිදු කිරීම දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි අර මිනිස් ශ්‍රමයේ යොදාගෙන තමයි මුල් කාලයේ මේ කර්මාන්තය සිදු කරේ. එහෙත් වර්තමානයේ වෙනකොට මේ කර්මාන්තයේ යාන්ත්‍රික යන්ත්‍ර සූත්‍ර යොදාගෙන අර රොබෝ තාක්ෂණයේ වගේ තාක්ෂණික ක්‍රමවේද ආදේශ කරගෙන මේ කර්මාන්තයේ සිදු කිරීම දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මේ කර්මාන්තය තුල විශේෂයෙන්ම අර ආසියාතික රටවල් මේ කර්මාන්තයට වැඩි නැඹුරුතාවයක් දැක්වීම එක ප්‍රවණතාවය. මොකද යුරෝපා රටවල් මුල් කාලය තුල ඒගොල්ලන් ඒ කර්මාන්තයට යොමු වුණා. හැබැයි වර්තමානයේ වෙනකොට ආසියාව විසින් මේ කර්මාන්තය අත්පත් කර ගැනීම සිදු වෙනවා. මොකද ආසියාව තුල මේ නැව් කර්මාන්තයට අවශ්‍ය කරන ඒ සියලු අමුද්‍රව්‍ය එක රාශි වෙමින් තියෙනවා. ඒතර අනිකුත් රටවල් මුල් කාලයේ හිටපු රටවල් වලට ඔවුන්ට අමුද්‍රව්‍ය හිගය ඒ කර්මාන්ත පවත්වාගෙන යාමට ගැටලුවක් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට ලෝකයේ මේ නැව් කර්මාන්තය තුල මෙවැනි ප්‍රවණතා අපිට රාශියක් හඳුනා ගන්නට ලැබෙනවා. ඒතර එහෙමනම් මෙන්න මේ නැව් කර්මාන්තය තුල තියෙන මූලික ලක්ෂණ, ඒ වගේම නැව් කර්මාන්තය තුල තියෙන ප්‍රවණතා මොනවද කියන එක ඔබ හොඳින් පරිශීලනය කරන්න ඕනේ. ඒ වගේම තමයි මේකට අදාළව මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මම ඔබට යොමු කරන්න. එකක් තමයි ආසියාවේ නැව් නිෂ්පාදනයේ ප්‍රමුඛ රටවල්. ආසියාවේ නැව් නිෂ්පාදනයේ ප්‍රමුඛ රටවල් පහක් ලෝක සිතියමක ලකුණු කර නම් කරන්න. ඔන්න ආසියාවේ නැව් නිෂ්පාදකීන් නැව් නිෂ්පාදනයේ තියෙන ප්‍රමුඛ රටවල් පහක් ලෝක සිතියමක ලකුණු කර නම් කරන්න. දෙවෙනි ප්‍රශ්නේ තමයි නැව් කර්මාන්තයේ දියුණු වීමට හේතු දෙකක් පැහැදිලි කරන්න. නැව් කර්මාන්තයේ දියුණු වීමට හේතු දෙකක් පැහැදිලි කරන්න. එහෙමනම් දුවේ පුතේ අද දිනේ අපි මේ ඔබට ගෙන ආවේ ලෝකයේ තියෙන ප්‍රධානම නිෂ්පාදන කර්මාන්ත දෙකක් වන මෝටර රත සහ නැව් නිෂ්පාදන කර්මාන්ත දෙක පිළිබඳව ඔබට 10 ශ්‍රේණියට අදාළව මෙන්න මේ කියන මෝටර රත නැව් නිෂ්පාදන කර්මාන්ත පිළිබඳව ඔබ යම් දැනුමක් ලබා ගන්න ඇති. එහෙමනම් අද දිනේට නියමිත පාඩම ගෙන මා බ කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ භූගෝල විද්‍යා විෂය ඉගැන්වීම් කටයුතු සිදු කරන ප්‍රදීප් රාජමන්ත්‍රී ගුරුතුමා.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ භූගෝල විද්‍යාව පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල කුඩා කුසුම් බාලිකා මහාවිද්‍යාලයේ ප්‍රදීප් රාජමන්ත්‍රී ගුරුපියාණන්.